ගරු රෞපාකීම ඇත්තම අපතුමාට මිනිත්තු 12ක කාලයක්
තියෙනවා. Honorable Deputy Speaker, මම මට පෙර කතා කරපු මන්ත්‍රීතුමාගේ කතාවේ අන්තිම කොටසේ බලලා මල්ලෙන් එළියට පැනන වගේ තමයි කතා කරේ. ඇත්තටම මේකේ මේ ආණ්ඩු වමනාව මේ දේශපාලන දැඩි මතධාරී අදහස් දරන අය මේ පුනරුත්ථාපන කළ යුතුයි කියන චේතනාවක් තියෙන බවයි අපිට පෙනියන්නේ. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම කාරණාව. දැන් මේ පිළිබඳව මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමිය ඇතුළුව කීප දෙනෙක් විශේෂයෙන්ම මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පිළිබඳව සඳහන් කරා. සම්පූර්ණ පනත කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී එකක් හැටියට හඳුන්වා දෙමින් ලබා දුන්නු තීරණය ඉතාම මීට පෙර කිසි විටක සිදු නොවු නැත්නම් ඉතාම අල්ප වශයෙන් තමයි එවැනි දෙයක් සිදු වෙන්නේ. If I am to say this, in the recent history of this country, it has never been possible for the Supreme Court to say the entire bill violates the Constitution. So it was drafted in such a way, totally contrary to the purposes even of the cabinet memorandum. Somebody in the Defense Ministry thought that we must include certain provisions so that we can bring in several categories of people who will be who have been identified through a vague interpretation of the law so that they can be sent to rehabilitation centers to be set up. Now this is the whole problem. Now if I am to tell you this, Mr. Deputy Speaker, globally, including Sri Lanka, the approach towards compulsory rehabilitation is counterproductive when it comes to drug rehabilitation, because it leads to relapse. You have these withdrawal symptoms of these drug-dependent persons. So it can lead to relapse and various other problems. So this has to be done through a proper medically qualified personnel who will run such centers. You don't involve the military in rehabilitation centers of this nature for rehabilitate drug-dependent persons. This is why I mentioned in the consultative committee that this bill must be examined by the committee, taking time so that we should not rush into this. But then there seems to be some haste by the government to try and set these centers up for some other reasons. Now they earlier had these categories called ex-combatants, violent and extremist groups, and other groups of persons. That was all struck down by the Supreme Court judgment. So they have had to remove that. So now they have now stuck to this drug dependency issue. Now, substance abuse in this country is a rampant problem, we agree. Now, it has to be a curative process, not a punitive process. You don't compulsorily send people into rehabilitation centers. When you make it a compulsory rehabilitation, what happens in this Kandakadu and the Senapura centers? How many times have people broken away and run out? Because of torture that takes place there, hard labor that they are subjected to. The military personnel who are running those centers have been found to be so insensitive sometimes, you know, treating those inmates with such gay abandon, using so many other punitive measures. So this has to be regulated. So do not think that by setting up such centers you will finally we will become a banana republic which is setting up detention centers to send ordinary people. Because you will find ways and means. Now you see, you are identifying a group of other persons identified by law. Now there is a serious suspicion that subsequently government can bring a law to identify this other person's group. So, and then to send them also for rehabilitation. The other person's group is a very vaguely worded group, which is an unidentified category. Now, Now, there's nothing preventing the government from passing later legislation to try and identify such other persons. Now, we must understand that since I have already mentioned about the military involvement in this thing, then what about the social stigma of persons who are being forcefully sent to these centers? Now, this has to be totally voluntary issue, and then you enter in these centers and coming out needs to be a voluntary issue. You can't forcefully keep people without proper judicial supervision. Setting up such centers is very harmful to society's the harmonious society. And this is what we are saying. Of course, substance abuse is a problem in the society, but then we need to follow the international best practices. What is the international best practice? UN has been very, very clear on this. They don't encourage such practices. They rather see that these centers are set up by properly qualified psychologists and medically qualified people. But you don't allow the army and the armed forces to run such centers. And this is a very, very... If you look at what has happened in Senapura and Kandakadu camps, in last several years, this has been the frequent occurrence. Severe violence in those camps have been reported. Serious human rights violations have been taking place inside those camps. So, now, you are trying to hide behind the hype that have been created by the media about drug-related issues, and then overcrowding in prisons. And this is not a solution for overcrowding in prisons. So if you are going to do that, but then this bill has to go through radical changes, in my opinion. So those radical changes were never discussed, and there was no sufficient time provided for the opposition to discuss the serious gaps that we find in this bill. This is why we are opposed to this. And then we also have, now of course there is a provision for the magistrate to visit the centers every month. So monthly visits, now there are officials at the table who have been in the judiciary also know that it is practically impossible. I don't think magistrates, even in other, there are provisions in other laws also for magistrates to visit prisons. But how many magistrates find the time to go and visit prisons with the caseload they had to manage in the courts? You see, so that will hardly happen. And even if it happens, this is only going to happen once in a month. So in between the rampant torture that takes place, and also now if you want to complain, that you have to go through a laborious process of making a complaint and IGP to take a decision. Never before have we seen substantial inquiries being conducted and persons being convicted of torture. Now if you find now Convention Against Torture, we are signatory to the Convention Against Torture, that if you see the amount of convictions is hardly anything that have we achieved in this country. So therefore, this whole thing has been designed with a view. That is why the former member who spoke, Honorable Pascal, finally came out with what was the hidden motive of the government. That he virtually mentioned that some of the political groups are mentally deranged. They need to be rehabilitated. And about talking about burning houses. Of course, unfortunate things happened during the civic unrest that we faced between April and July last year. And that was an unprecedented thing that happened because of the government's totally regressive way of addressing the issues in the country. So now, as a means to control such civic disobedience, you don't set up rehabilitation centers. And that is why the Supreme Court gave you that damning indictment by totally throwing out the entire bill, saying it is unconstitutional. So having now taking the advice given by the Supreme Court, you have only now limited it to the drug-dependent persons. But even then,
Even then,
that is my argument. Even if you do comply with the Supreme Court's order and have now restricted it only to the drug-dependent persons, right? Sending them for compulsory rehabilitation is something that you have to rethink, because that is going to create serious issues in the society, because rampant abuse have been prevalent in such camps. And then we can't become another banana republic which sets up these detention camps like in some of the one-party countries, single-party rule. And this is what is going to happen. So we cannot, in a law-abiding society, set up such centers without proper regard to the human rights norms in the country. And then the constitutionality of the bill has been totally, bound to be totally unconstitutional. And then now, though you have complied with the advice given by the Supreme Court and limited it to one category of persons, even those category of persons will finally be subjected to very, very inhumane treatment in these centres if you don't follow the international best practices to avoid compulsory rehabilitation, and then to have medically qualified personnel, psychologists and others to man such centres. Not to involve the military or armed forces in such matters. Of course, you have provision under the PTA to have a Commissioner General's office for rehabilitation. That did happen in the past, and those camps were set up, and then certain psychologists and other medical advice was also given, and several times, twice during the insurgencies in the past, once in the 70s, in the late 80s, and subsequently after the LTT war was concluded, then again such centers were set up. Thousands of young combatants were rehabilitated. That was a different issue. Don't confuse that with this. What happened last year from April to July was civic disobedience. And you don't consider them all deranged people and want to push them into a rehabilitation center. That was the original motive. That is why you identified those categories as ex-combatants and people entertaining extremist ideas. And now, having been given that thundering slap by the Supreme Court, by saying that this is an overbroad and vague definition, now you have restricted yourself to this category alone. But even then, there is going to be rampant violation of human rights of those inmates. Therefore, we feel that this bill must be reviewed once again. At least I plead with the government, refer it to a standing committee and let us look at it before you put to vote. Because this is a serious violation of the rights of the people. Having said that, I conclude my speech. Thank you.
Bhavamishyate Garu Mantumani. Garu Rajya Mattuma. Anuradhya Arad Mattuma.
Need to clarify two things. First, this act has been taken before a consultative committee twice. For the first one, you've been there in the consultative committee, and you all have requested for another time to give your opinion. So that meeting was also taken yesterday. But honourable member, you were not present. So that's I don't think that's
on minister, your government has called for an election. We are party leaders. Busy.
I totally understand. But right? What I want to clarify here,
you call for a consultative committee.
Deputy Speaker, what I want to clarify here,
that we concluded in 2-3 days, and we are filing nominations all over the country. So we are on
nomination
busy, so
and
we
act and the we parliament
know.
Is two different things, honourable member. And what I want to clarify here, honourable minister of justice has given the opportunity for you all to submit your opinion, which you have failed. That's why I just want to mention here.
But and the second thing, going to summon a consultative committee. You don't have to do this in post haste. No, why don't you refer it to the standing committee?
Yeah.
Right.
And then honourable member, and the second thing, what I want to clarify, I won't take much time. On the Supreme Court determination on page 17, B2, it clearly says the bill is limited to the rehabilitation of drug-dependent person and such other person as may be identified by law. It says any other person, such other person as may be identified by law, not by an individual person, not by police or any other party. So this basically referred to the law. So I don't think there is any problem or any question arise here, as you mentioned.
Well,
if you have the determination, you can look into that, honourable member. That's on the page 17, B, subsection 2.
Karu apaki metta.
No, no, let me read this. Now there is about this, about the same thing, the vagueness and lack of clarity in the core provisions, what the Supreme Court says. He says, the answer that subsequent specific laws will deal with, define the persons who require rehabilitation, is a dangerous rule for this court to adopt in the specific context of this case. It goes on to say, it's the constitutional duty conferred by Article 123 in examining this bill on the basis that a future law will fill in all the blanks of this bill. Furthermore, in a constitutional framework that does not provide for post-enactment judicial review and only a limited time period for challenge of the bill, there is no guarantee that this court will definitely get the opportunity to consider the constitutionality of such subsequent bills. This is what we fear. You say there are a category of other persons, and then we fear that there will be a subsequent bill. And this is the very reason the Supreme Court has foreseen that you are going to do something like this. That is why they have mentioned this in their judgment. So that is why I am saying, please,
Karu Gunatilaka Rajapaksa Metwa Matamata Minitu Dolahaka Kalatino, order please Karu Kokila Gunadar Matini Mulasanet.
Anambakan Karmantuma
Mulasane Hobona Karmantumini. Maitane Itamat Vedagat Kinupatak Pirimanda Vadi Katakar in the Labim Pirimanda Mansaturinoa. Sesim Purtapanegan Katakar Nogoda, Madamada Kenoa, Vipunchikale, Danavsia Hattai K, Evocator Karalidi, Sala Pirisak Apitaruna. He carried the Hapu Vilavi, Amma Kenek Hadiator, Evocator Hitabu, Divangata Agramatia, Cinema Wadi, Bandar Nagamatinia, in Nomagagi, Tarna Piris, Punutapan Kandu Ratikurla, a Punutapane Kurla, a Rata Jar Theatre, Badawak Noman Pirisak Hadiator, Ekari Patkar Baba, Api. Honda Karo Dano. Have I Ida Tibakali in a way other? The Buhu say Edasagan Nagarapaxi, other Venasilatino. Other Ida Street Diari Daru, Evidator Purutapane Venacota, in Nomagia Piris, Purutapane Vela, other Venacota Mirate, Sala. Danavatum contra Karwan, Idikrim Sestri, Isala, Via Parikim Bada the Patrilino, in Namagi Piris. Isapi, Idasa, the Janakalpana Karnakota, make Kitim Potter, Tama Vadagat Kirmam Kiwi, Ada Balapahamo, Vishay Diarak Gatahamo, Visheshen Idas, Adihapane, Igatagan Dabudaru. Isaac Dimaupio Noidina Dukidala Visavidyal Evala Visavidyal Darwand Venahani the Kahama Hondamu Daharitamai E. Netan Pereda Columba Turanga Taraka Pitiedi Prema Samandiak Mata Eka Taruniak Gataneka Dema Ada Tateta Be Taruna Kotas Adivital DNA Mahidani Mahat U Abahagya. Make a me Palani Watar Siddhavich de Hikudneve, Pidisra, Vishavidyalola, Apitarantani and Adihapane Kerevara, Karaganda Sidune, Marne. Tarapi within Satology Pohamo, made a heart passing of Venus. A Mudal Gavala, Adihapane Labola. Kata Hodo, Purvesian Bata, Patinagoda, Apedaru, Gasa Dihapinita Bagina, Mewagin Noik, Noik, Vishamachara, Karnuota, Karnavata, Sambandhi Majati, Abagia Apidanva, Vishudiari Gipam, Vishudiari Tula, Kali Kandayam Bumakino, Make Kali Kandayam Nisa, Puma Asaving, අධ්‍යාපනය ලබන්න ආපු පිරිස් ඒ තරුණ තරුණියෝ නොයෙක් අතවර වලට තාඩන පීඩන වලට එක් එක් කල්ලි වලට වල යටත් වෙලා තමන්ගේ අධ්‍යාපනය සහ ජීවිතය විනාශ කරගත් අවස්ථා එමට තියෙනවා. විශේෂයෙන් අද පාසල් වලට වගේම විශ්වවිද්‍යාල තුලත් මේ මත්ද්‍රව්‍ය රකුසා අද රිංගල තියෙනවා. ඉතින් අපිට හිතනවා සමහර ලාවට පාරේ යනකොට පෙළපාලි යනකොට ටිකටින් කරනකොට අපිට පේනවා අපිට දැනෙනවා විශාල තරුණ පිරිසක් මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තමන්ගේ ජීවිතේ වටිනාම කාලේ ඒ තරුණ කාලේ නිකාම නිකං නාස්ති වෙලා ගිහිල්ලා මේ රටේ වගකී යුතු පුජ්‍යලයන් හැටියට ඉස්සරහට මේ හැකියාවක් එයන් නැති වෙනවා. එනිසා මේ පුරස්ථාපනය පිළිබඳව සාධාරණ අවස්ථාවක් මේ තරුණ තරුණියන්ට දීල ඒ විශේෂිත රැදවුම් මධ්‍යස්ථාන ආරම්භ කරලා ඒ තරුණයන්ගේ සහ අනික් අයගේ මෙතන ඉන්නවා නොයෙක් නොයෙක් තරාතිරම් වල විශ්වවිද්‍යාල සිසුම් පාතාලයේ ඉන්න පුළුවන් LDT ඉන්න පුළුවන් තවත් නොයෙක් නොයෙක් සංවිධාන වල ඉන්න පුළුවන් ඒ කවුරුවත් කමන්නේ නැහැ. හරියාකාරව අපි පුරස්ථාපනය යොමු කරොත් මම හිතන්නේ ඒ කට්ටිය වරක් කරමු වැරද්ද දෙවරක් තෙවරක් කරන්ද කල්පනා කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි ක්‍රමානුකූලව පුනරුත්ථාපනයේ ක්‍රමවත් වැඩපිළිවෙළක් මත නෛතික රාමුවක් තුළ පිහිටුවා කතා කිරීම කටයුතු කිරීම මම හිතන්නේ එදාට වඩා අද අවශ්‍ය බව මේ රට තුළ දකින දේ දිහා බලපුවාම අපිට හිතා ගන්න පුළුවන්. වරතර පැවරීම සහ අධීක්ෂණය මත මේ පුනරුත්ථාපන කිරීමෙන් මම හිතන්නේ අපිට අපි බලාපොරොත්තු වන අහිංසක දෙමාපියන්ගේ ඉල්ලීම් අපිට ඉෂ්ට කර ගන්න පුළුවන් වෙනවා. නැත්තම් මේ විශ්වවිද්‍යාලය තුළ සමාජයේ වාක්‍යයුතු පුජ්‍යලයන් හැටියට විශ්වවිද්‍යාල තුළ නොයෙක් කල්ලි කණ්ඩායම් ත්‍රස්තවාදී සම්බන්ධතා තියෙන අය වෙනම ඉන්නවා. මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්චි අය වෙනම ඉන්නවා. මේ කොහෙන් ගත්තත් මේ අයට පුරස්ථාපන වැඩපිළිවෙළක් ඔස්සේ අපිට පුළුවන් කමක් තියෙනවා මේ රටේ සෑම පුරවැසියෙක්ම රටට අවශ්‍ය පුරවැසියන් නිසා මේ අය පුරස්ථාපිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම පිළිබඳව අපි අරු අමාත්‍යතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මෙවන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අද සමහර විශ්වවිද්‍යාලවලට පොලිසිය යන්නේ නැහැ. පොලිසිය යන්න දෙන්නේ නැහැ. ඒකට ඒක ඇතුලේ වෙනම රාජ්‍යයක්. ඒකට කොහොමද අපි ප්‍රජාතන්ත්‍රවාදී යන ලොවට හඳගාලා කිව්වත් විශ්වවිද්‍යාලය තුළට අද ආරක්ෂක අංශයටවත් යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මේ නිසා තමයි සමාජ විරෝධී ත්‍රස්තවාදී විරෝධී නොයෙක් නොයෙක් අකටයුතුකම් මේ තුළ සිද්ධ වෙන්නේ. එඳා අපි මේ පිළිබඳව වඩ වඩා අවධානය යොමු කිරීම මේ තුළින් කරන්න පුළුවන් ඒ කියලා මම විශ්වාස කරනවා. එන්න එක් නොයෙක් ආකාරයෙන් ප්‍රශ්න තියෙන අය මේවට අහුවෙලා ඉන්නවා. නිවෙස්වල ප්‍රශ්න තියෙන්න පුළුවන්, පරිසරයේ ප්‍රශ්න තියෙන්න පුළුවන්, වෙනත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ මොන ප්‍රශ්න තිබුණත් ඒ අයට එක පැත්තකින් බලපුවහම රටේ අද තියෙන ආර්ථිකය හොඳටම මාරු තත්ත්වයක ඉන්න වෙලාවේ අපි දන්නවා දහස් ගණන් රැදවුම් වල ඉන්න නැත්තම් සිරගෙවල් වල ඉන්න ගොඩාක් ඉන්නවා, ගොඩාක් වයසට ගියා ඉන්නවා. අතර ඒ අයට දැන් ජීවිතේ සන්ධ්‍යා සමය ගෙවන අය එයාට යම් යම් කරුණු කාරණා ගැන හොයලා බලලා කොමිෂන් එකක් පත් කරලා එයාට නිදහස් කරලා සමාජයට ගන්න පුළුවන් වැඩපිළිවෙළක් මෙතන තියෙනවා. ඒක ඉතාම වැදගත් විදිහටයි මම විශ්වාස කරන්නේ. ඒ වගේම අවුරුදු ගාණක් සමහර ඉන්නවා අපි LTT ගත්තත් සමහරට වැරදිකාරෝ එතන ඉන්න පුළුවන්, නිවැරදිකාරෝ ඉන්න පුළුවන්. ඒ ටික ඉක්මනට ඒ නඩු විභාග කරලා ඒ අය පුරුත්තාපනය කරල සමාජයට යොමු කිරීම මං හිතන්නේ විශේෂ වූ කාර්යයක් කරන්න මේ තුළින් පුළුවන් වේ කියලා මං විශ්වාසය ගන්ත වෙනවා. එඳ අද රාත්‍රියේ වෙනදාත් වඩා මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය සාල ප්‍රමාණයක් ඉන්නවා. අද පාසල් ගත්තත් ගොඩාක් පාසල් ආශ්‍රිතව පොලිසියෙන් කොච්චර අල්ලවද අපි දන්නා මාසෙකට හෙරොයින් කොච්චර අල්ලනවද වෙනත් මත්ද්‍රව්‍ය කොච්චර අල්ලනවද ඒ කොච්චර අල්ලවුවත් මං හිතන්නේ ඒකේ අඩුවක් නැහැ. එඳා මේක පොලිසියට තනියෙන් කරන්නත් බැහැ, රජයකට තනියෙන් කරන්නත් බැහැ. මේ සියලු දෙනාගේම පක්ෂ විපක්ෂ බේදකින් තොරව රටක් විදිහට අපි රටේ සියලු ප්‍රවැසියන් ගැන හිතල මේ වැඩපිළිවෙලට අපි ඔක්කොම සහයෝගය දෙමුයි කියන එකයි මගේ ගෞරවනීය ඉල්ලීම. අපිට මතකයි 71 දාස් ගණන් මැතිනී පුනරුත්ථාපනය කර අපේ තරුණ දරුවෝ වගේ මම දන්නවා 88-89 කාලෙත් ඒ වැරදි වලට අවිච්චි ගොඩාක් අය පුනරුත්ථාපනය වුණා. ඒ වගේම පහුගිය කාලේ 30 වසර යුද්ධයේදීත් එල්.ටී.ටී.ඊ. යුද්ධයේදීත් ඒ උතුරේ දැමිල පිරිස ඒ අය ගොඩාක් පුනරුත්ථාපනය වෙලා තියෙනවා අපි දන්නවා. එහෙනම් මේක තව තවත් වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කරොත් මම හිතන්නේ අපිට අපි බලාපොරොත්තු වෙන බොහෝ දේ ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. එනිසා ඒ වගේම අද අපිට මේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන ගැන කතා කරනකොට විශේෂයෙන්ම ගරු ඇමතිතුමනි අපේ මහනුවර බෝගම්බර වන්දනාගාරය මම හිතන්නේ ඉතා විශාල පැරණි ඓතිහාසික වන්දනාගාරයක්. ඒ වන්දනාගාරයේ නගරයට ලොකු තදබදයක් හිරිහැරයක්. එනිසා නගරෙන් පිට අපිට ගෙනියන්න කියලා අපි ඒ කාලේ යෝජනා කරලා කොහොමයි දැන් ඒ බෝගම්බර වන්දනාගාරයේ රැදව මධ්‍යස්ථානයේ දැන් පල්ලිකලයට අරන් ගිහිලා තියෙනවා. දැන් ඒ පල්ලිකලේ එතන ඒ වැඩේ කරගෙන යන අතර දැන් මේ බෝගම්බර විශාල ඉඩ ප්‍රමාණයක් තියෙන මේ බඳනාගාරයේ මම හිතන්නේ වෙනත් අමාත්‍යංශයකට දුන්නා කියලා කියනවා. ඒ කිව්වත් මට හරි
පැහැදිලි නෑ. මට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
මේ වෙනත් අමාත්‍යංශයකට දුන්නා කියලා කිව්වත් ඒක පැහැදිලි මේකක් නැහැ. නගරේ එතන හිස්ව පවතිනවා. මේකටත් ඔබතුමා සොයලා බලල මේ පරිණි බෝගම්බර බන්ධනාගාරයේ සුබදායි විදිහට අපේ අභිමානයට
ගරුව මෙතුමා
මන්ත්‍රීතුමනි මේ මෙතුමා ඒ කියපු කාරණාව හරි. මොකද මහනුවර දිස්ත්‍රික්කයේ ඇත්තටම මේ දිස්ත්‍රික්කයේ මැදේ තියෙන විශාලම භූමිය. එතකොට මේක වඩාත් හොඳ කටයුත්තකට යොදා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ නිසා තමයි ඒ වෙනුවෙන් තීන්දු තීරණ අරගෙන පල්ලි කැලේට බන්ධනාගාරය අරගෙන ගිහිල්ලා මේ ස්ථානය මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට යොදා ගන්න බෙන් කරේ. ඒක මේ වෙනකොට බන්ධනාගාරයේ නාගරික සංවර්ධන අධිකාරියට ඒ මිශ්‍ර සංවර්ධන කටයුතු සඳහා ගරු මන්තුමා යොමු කරලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට පුළුවන්කම තියෙනවා ඒකට අවශ්‍ය වෙන සුදුසුකම් ලාභීන් ටික කැඳවලා ඒ ව්‍යාපෘතියක් ඇතුළත ඉදිරියට අරගෙන යන්න.
බොහොම ස්තුතියි.
ඉස්තුති මන්තුමා. ඒ ඇමතුමා අපි පිළිබඳව සන්තෝෂ වෙනවා. මම ඒ ගැන
විනාඩියකින් අවසන් කරනවා.
කාරණා නොදන්න නිසා තමයි ඇහුවේ. ඒ නිසා මම හිතන්නේ අපි ස්තුතිවන්ත වෙනවා අපේ ඇමතුමාට. ඒ කරුණ අපිට පැහැදිලි දීම පිළිබඳව. ඒ නිසා මේ අවසාන වශයෙන් මේ යෝජනා කරපු මේ යෝජනා ප්‍රවෘත්තාපන කාර්ය පිළිබඳ කෙටිපතට අපි හැම දෙනාගේම සහයෝගය දීලා අපේ රට ඉස්සරහට ගෙනියන්න අපි එක්කම කිල්ලා සිටමින් මගේ කතාව අවසන් කරනවා.
ගරු ෆිල්ම් මාෂර් සරත් ෆොන්සේකා මැතිතුමා ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ස්තුතියි මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි. අද පුනරුත්ථාපන පනත ගැන කතා කරා. මගේ අන්තිම කතාවෙත් ජීවිතයම එක් ගැන පුනරුත්ථාපන කඳුරු ගැන කතා කරා. අපේ බලාපොරොත්තුව තමයි පුනරුත්ථාපන පනත හරහා කිසිම ආකාරයකින් දේශපාලන පරිගැනීම් සිදු නොවි දේශපාලන මතධර්මය පුනරුත්ථාපනය සඳහා යොමු කරනවා කියලා වසන්ති මුදලිගේ වගේ අයගෙන් හිර කරගෙන තබා ගන්න නැතුව ඒ දේශපාලන මර්ධනකාරී ක්‍රියා නොවනවා නම් අපට ප්‍රශ්නයක් නැහැ. එතන LDT 12000 පුනරුත්ථාපනය කරපු යටි යන උතුවල්ලා කතා කරා. 71-89 කාලයේ පුනරුත්ථාපනය ගැන කතා කරා. ඒවා සන්නද්ධ සටන් LDT ගේ 12000 අවි බිම තියලා සයනට් කරලා ගලවලා පැත්තක තියලා බාර වෙච්ච කට්ටිය ඒගොල්ල ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වෙන්න තමයි ලෑස්ති වුණේ නඩුමකට බහින්න නැතුව ඒගොල්ල ජීවිත දානේ ඉල්ලුවා ඒ යුද පිටියේදී ඒවයි මේ වර්තමානයේ වෙන පුනරුත්ථාපන කතායි අතර අපි සංසන්දනය කළ බැලුවම ලොකු වෙනසක් තියෙනවා කියලා මම හිතන්නේ හැමෝටම තේරෙන්න ඕනේ මේ පුනරුත්ථාපන කටයුතු වල පිටිපස්ස අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාදාමයක් තිබිය යුතුයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ වර්තමාන රටේ තත්ත්වය ගැන කතා කරන්න ඕනේ මේ රටේ ජනතාවට කරන ගරු කිරීමක් හැටියට අද රටේ පෝලිං නැහැ කියලා වල සමහර සතුටු වෙනවා පෝලිං නැති වුණා මිල අධික වුණා පෙට්‍රල් වල මිල අධික වුණා ගෑස් වල මිනිස්සු අතරේ සල්ලි නැහැ ගේන සුළු ප්‍රමාණය කූපන් මත නිකුත් කරන්න පටන් ගත්තා ඒක නිසා රටේ පෝලිං නැති වෙලා තියෙනවා නමුත් ජනතාවගේ ජීවිත එහෙම නැත්නම් රටේ ආර්ථිකය යහපත් මගට හැරුණා කියලා අපට ඒකෙන් සතුටු වෙන්න බෑ වර්තමානයේ රටේ ජීවත් වෙන්න බැරි රටක් ගොඩ නැගිලා තියෙනවා ජීවන වියදම අධිකයි මිල වියදම ආදිය දරන්න බෑ අත්‍යවශ්‍ය දේවල් විදුලි භාණ්ඩයක් ඇඳුමක් පැළඳුමක් ගැනීමට බැරි තත්ත්වයක ජනතාව ජීවත් වෙනවා ආහාර පාන ගන්න බෑ ජීවත් වෙන්න බැරි රටක් මේ වෙනකොටත් පවතිනවා සේවා ගාතු දරා ගන්න බෑ විදුලි බිල වැනි දේවල් ජනතාවට දරා ගන්න බැරි මට්ටමට ගිහිලා තියෙනවා ගරු එමැතුමා ඒ වගේම අනිකුත් දේවල් ගෑස් එමත් නැත්නම් ජලය ඒ වගේ දේවල්ගේ මිලත් ජනතාව දරා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා කිය එක තමයි යථාර්ථය. ඊළඟට බදුබර වැඩි අපි දකිනවා මේ දවස්වල මධ්‍ය ප්‍රමාණි ව්‍යාපාරිකයෝ පැමිණිලි කරනවා. ලක්ෂ 3ක් ගත්තොත් 75,000ක් විතර බදු ගන්න වෙනවා. ලක්ෂ 10ක් හම්බ කරොත් 250,000ක් බදු ගන්න වෙනවා. මේවා නිසා ව්‍යාපාර කැඩීගෙන කැඩීගෙන යනවා ව්‍යාපාරිකයෝ අනාථ වෙනවා කියන එක තමයි යථාර්ථය. ඊට අමතරව අපි දකිනවා මේ වෙලාවේ විශාල මහා පරිමාණ ව්‍යාපාරිකයෝ සංචාරක හෝටල් පවත්වාගෙන අය පවා පවසනවා මේ වෙලාවේ මේ ඉතා ඉහළ පොලි ප්‍රමාණ මත ඒගොල්ලන්ට තව මාස 6කින් 7කින් විශාල සංචාරක හෝටල් පවා වහන්න වෙනවා කියලා. તો සංචාර ක්ෂේත්‍රය ගැන කතා කරාට ඉදිරියේදී අපි දකින්න බලාපොරොත්තු වෙන දේවල් ඇත්තට සතුරුදායක නැහැ කියලා තමයි අපට පේන්නේ. විශේෂයෙන්ම පාසල් ළමුන් මුණ දෙන ප්‍රශ්න ගැන තමුන්දාසලගේ රජය මීට වඩා සාධාරණ විදියකට යමක් පියවරක් ගන්න ඕනේ. පාසල් ලැබුණට පොත්පත් ගන්න බෑ A4 කොලයක් ගන්න රුපියල් 10ක් එනවා පෑන් පැන්සල් ගන්න බෑ බෝල් පොයින්ට් එකට කූර වෙනව දාන්න පටන් අරන් තියෙනවා සබත්තු දෙය ගන්න බෑ සෙරෙප්පු ඇදගෙන යන්න උත්සාහ කරනවා ඇඳුම් පැළඳුම් ගන්න බෑ පාසල් ජීවිතේ පවා දරුවන්ට දරා ගන්න බැරි තත්ත්වයට අදරටපත් වෙලා තියෙනවා ඒකංග මේව ගැන අනිවාර්යයෙන්ම අපි යහපත් දේවල් බලාපොරොත්තු වෙන්න ඕනේ රජයේ ප්‍රතිඵල නිකුත් කරන්න ඕනේ නමුත් මේ වෙනකොටත් අපි දකින්නේ IMF ගැන කතා කරනවා එහෙම නැත්නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරනවා මේ මොනවා කතා කරත් පහුගිය මාස 6 අලුත් ජනාධිපති ඇවිල්ලා ගත වුණ කාලයේ රටේ ආර්ථිකයට යහපතක් වුණේ නැහැ නමුත් ලොකු දේවල් ගැන කතා කරනවා අවුරුදු 25කින් රට සංවර්ධනය වෙනවා කියලා කියනවා එතකොට එතුමට අවුරුදු 99යි මට අවුරුදු 97යි තමුන්නාසලට එතකන් සත්‍යක්‍රියා කර කර හරි එහෙම නැත්නම් දුෂ්කරක්‍රියා කර කර හරි බඩගින්නේ නැනවා තව අවුරුදු 25ක් ඒ බර දරා ගන්න වෙන්නේ අපේ අනාගත මේ කාලේ ඉන්න කුඩා දරුදරියන්. අනිත් පැත්තෙන් අපි දකිනවා මේ රට පිරිහිලා තියෙනවා. මේ රට අනිවාර්යයෙන්ම පිරිහිලා මේ රටේ අපි දැක්කා ඊයේ පෙරේදා ජනාධිපති කෙනෙකුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා අවුරුදු 5කට හිරේ ගිය අය ප්‍රදේශ පෙරේදා. එයත් එකට හිරේ ගිය අනිත් පුද්ගලයා ඊට කලින් හිටපු ජනාධිපති කෙනෙක්ගේ පුද්ගලික ලේකම්. එයා දේව සංස්ථාවේ සභාපති වෙලා හිටියා මං හිතන්නේ. එතකොට මේ වගේ දේවල් මේ රටේ සිද්ධ වෙනවා. නමුත් මේවා මේ දේශපාලනක් කීතාව සුළුෙන් තමයි සලකන්නේ. අපි දකිනවා පොලිස් නිලධාරීන් මාලා කඩන්න පටන් අරන් තියෙනවා. ඊළඟට පොලිස් නිලධාරීන් ATM මැෂින් කඩන්න පටන් අරන් තියෙනවා. SSPලා ගෙදර නිල නිවාසයේ ඉඳගෙන ගංජා වේලනවා. ඔහුගේ රියදුර අහුවෙනවා ගංජාත් එක්ක. OIC ලා අහුවෙනවා ගංජාත් එක්ක. එතකොට මේ තත්ත්වය ඉතා කනගාටුදායක තත්ත්වයක්. පාතාලේ දැන් කිසිම සීමාවක් නැතුව නිදාසේ මනුෂ්‍ය ඝාතන කරනවා. පහුගිය කාලේ අපි හිතුවා පාතාලයේ මර්ධනය කරලා ලොකු පම්පෝරි ගැහුවා එක එක ඇමතිවරු පාතාලයේ දිගට හරහාට සුවානෙකට දෙකක් තුනක් ගානේ ඝාතන කරනවා අපිට ආරංචි වුණා පහුගිය දවස්වල නාකොටික්ස් නිලධාරීන් ඒගොල්ලෝ තමයි කුඩු ජාවාරමේ ඉස්සරහින්ම හිටියේ කුඩු මත්ද්‍රව්‍ය මර්ධන අංශයේ පොලිසිය නිලධාරීන් තමයි කුඩු ජාවාරමේ ජාවාරම් කරුවොත් එක්ක ඉඳගෙන මේක මෙහෙව්වේ ඒ තත්ත්වයට රට වැටලා තියෙනවා රටේ තත්ත්වය ඉතා කනගාටුදායකයි පාර්ලිමේන්තුවේ අපි මොන මොන දේවල් කතා කර කර වෙලාව කෑවත් රට අගාධයට ගිහිල්ලා තියෙනවා යන්නේ අගාධයටම තමයි දිගින් දිගටම මේ අතරේ අපි දකිනවා වර්තමාන ජනාධිපතිතුමා එතුමා බොරදියේ මාළු බාන්න හදනවා වර්තමාන රජයත් එක්ක එකතු වෙලා බොරදියේ මාළු බාන්න හදනවා ධාතුන්ගෙන යස්ථා සංශෝධනයක් ගැන කතා කරනවා. මේ වෙලාවේ ජනතාව කන්න බොන්න නැතුව ඉන්නවා. ද්‍රවිඩ ජනතාවටත් මේක බලපානවා, සිංහල ජනතාවටත් මේක බලපානවා. ජනාධිපතිතුමා දේශපාලන වාසිය ගන්න මේ වෙලාවේ ධාතුන්ගෙන යස්ථා සංශෝධනයක් ගැන කතා කරනවා. මම දැක්කයි තුමා කියනවා රූපවාහිනියේ හිටපු මහ ඇමතිවරු ඔක්කොම කැමැතිලු පොලිස් බලතල හම්බෙනවනම් ඉඩම් බලතල හම්බෙනවනම් මේවා අමූලික බොරු. දකුණේ මහ ඇමතිවරු කවදාවත් ඒවා ඉල්ලලත් නැහැ, ඒවා බලාපොරොත්තු වෙලත් නැහැ. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ද්‍රවිඩ දේශපාලනඥයන්ගෙන් පවා උතුරේ නියෝජනය කරන, නැගෙනහිර නියෝජනය කරන මේ අවස්ථාවේ මේ වගේ දේවල් වලට දායක වෙලා තමුන්නාසලා පාප කර්මයක් කරගන්න එපා. ධාතුන්ගෙන ඉවස්ථා සංශෝධනය මේ රටේ සම්පූර්ණයෙන් දෙනවා නම්, ඒ බලාපොරොත්තු මට්ටමට බලයේ බෙදීමක් සිද්ධ වෙනවා නම්, මං හිතනවා ඊට ඉස්සෙල්ලා අනිවාර්යෙන් මේ රට සංවර්ධිත රටක් වෙන්න ඕනේ. මේ රටේ ජාතිවාදය තියෙනකොට දේශපාලනඥයන් ජාතිවාදය උස්සනවා, ආගම්වාදය උස්සනවා. එවැනි පරිසරයක මේවා දෙන්න ගියොත් නැවතත් මේ රටේ ත්‍රස්තවාදයක් ඇතිවේවි, ලේවිලක් ඇතිවේවි, දකුණේ මිනිස්සු උතුරේ මිනිස්සුන ක්‍රෝධ කරන්න පටන් ගනීවි, උතුර දකුණ අතර සැකය, ක්‍රෝධය, වෛරය නැවතත් වර්ධනය වේවි. ඒකන්ද ගරු ජනාධිපතිතුමා මේ තත්ත්වය නැවත නිර්මාණය කරලා මේ රට විනාශය කරලා තල්ලු කරන්න එපා කියලා අපි ඉතා ගෞරවයෙන් තමුන්නාසගෙන් ඉල්ලා සිටිනවා. ඒ අතරේම අපි දකිනවා හමුදාව ලක්ෂයකට බස්සනවලු තමුන්නාසේලා. අතීතයේ බොහෝම ජාති කාලයෙන් කතා කර පක්ෂයක් තමුන්නාසේලා පක්ෂය. දැන් හමුදාවල වටිනාකම තේරෙන්නේ නැහැ. හමුදාව දැන් හමුදාක වටිනාකම තේරෙන්නේ නැහැ කියන්නේ යමෙකුට ඒ පුද්ගලයා රටට ආදරේ නැහැ, ඒ පුද්ගලයා ජාතියට ආදරේ නැහැ, ඒ පුද්ගලයාගේ ඇඟේ ජාතිය හැඟීමක් නැහැ කියන එකයි ඒකෙන් තේරෙන්නේ. දැන් මේ හමුදාව ටෙක්නිකලි සවුන් කරනවලු, ඊට පස්සේ ටැක්ටිකලි සවුන් කරනවලු. ඒවා කරන්න නම් ඉතා මිලාදික දේවල් ඒවා. දැන් අපේ හමුදාවේ තියෙනවා යුද්ධ ටැංකි 30ක්. දෙවෙනි ලෝක යුද්ධ පාවිච්චි කරපුවා. මං යුද්ධයට යනකොට 80ක් තිබුණා, ඒක 30ක් වුණා යුද්ධ ඉවරනකොට. දැන් වර්තමාන යුද්ධ ටැංකි 30ක් ගන්න ගියොත් ඩොලර් මිලියන 120ක්වත් ඕන. ඒ කියන්නේ රුපියල් වලින් බැලුවොත් බිලියන 45ක්වත් ඕන. ඡන්දෙ තියාගන්න බිලියන් 10ක් නැතුව ඉන්නවා කියලා අඬන ගමන් කියනවා යුද හමුදාව ටෙක්නිකලි සවුන් කරනවලු. ප්‍රහාරක ගුවන් යානා තියෙන්නේ ගුවන් හමුදාවටම එකයි. ඒවා ටැක්ටිකලි ටෙක්නිකලි සවුන් කරනවා නම් නවීන ගුවන් ප්‍රහාරක යානා ගන්න ඕනේ. වර්තමානයේ ප්‍රහාරක ගුවන් යානා 10ක් ගන්න ගියොත් ඩොලර් මිලියන් 200ක් පමණ යනවා. ඒ කියන්නේ බිලියන 75. කරන්න බැරි දේවල් කිය කිය ඔය බයිලා කතා 2002 කිව්වා. 2002 හමුදාව අඩු කරනවා නෙවෙයි, not that we are reducing the army but we are correct size in the army කිව්වා. ඒ වෙලාවෙත් ඔය කතාවම කිව්වා. ඒවා ටෙක්නිකලි ඇඩ්වාන්ස් කරනවා කිව්වා. කරන්න බැරි දේවල් කර කර මේ හමුදා පාවා දෙන්නවා. අපි දකිනවා තමුන්නාසෙලා පරීක්ෂණ පවත්වනවා. කරන්නාකට කොමිසමක් දාලා තියෙනවා. එතුමා ළමයි 11 දෙනෙක් කප්පම් ගන්න ඝාතනය කරපු පුද්ගලයෙක්. එතුමා තමයි කොමිසමේ ප්‍රධානියා. එතුමා කියනවා හමුදාවල ප්‍රධානීන්ට දඬුවම් කරන්න කියලා. CDS ට, ආරක්ෂක ලේකම්ට, යුද හමුදා පතිට, පොලිස් පතිට එතුමා වර්ධපට වුණා පහුගිය දවස්වල වෙච්ච දේවල් ගැන. ගෝල්ෆ් රේස් එකේදී තරුණයින්ට ගහලා රට ගිනි තිව්වා. ඒකාන්ත ඔබතුමිය වගේ අයගේ ජෙවලුත් ගිනි ගත්තා. ඒ කරපු ආරම්භ කරපු මිනිහට පුද්ගලයින්ට වර්ධකයක් නැතුව ඊට පස්සේ ඒව කරපු ජනතාවටයි ඒව පාලනය කරගන්න බැරි වෙච්ච හමුදාවලටයි වාකී පවරලා වැඩක් නැහැ. ඒක තමයි යථාර්ථය. මේවා නිවැරදි වෙන්න ඕනේ. අනිත් පැත්තෙන් අපි දකිනවා මේ රටේ ජනතාව මේ වෙනකොට නිද්‍රාවටපත් වෙලා ඒක සමස්තයක් හැටියට මේ රටේ මේ ප්‍රශ්නේ තියෙනවා. මේ රටේ බහුතරයක් ජනතාව දුප්පත්. බහුතරයක් ජනතාවට අධ්‍යාපනයක් නැහැ. අවශ්‍ය අධ්‍යාපනය ලැබිලා නැහැ. බුද්ධිය අඩු වෙලා තියෙනවා.
වර්තමාන මිනිත්තු 2ක කාලයක්
ඒ වාතාවරණය මත මේ රටේ ජනතාව දින දෙකක් කාලා නිද්‍රාවටපත් වෙලා ඉන්න පුරුදු වෙලා තියෙනවා. මම මේ රටේ ආදරණීය ජනතාවට මතක් කරනවා ඉස්සරහටත් මෙහෙම ජීවත් වුණොත් තමුන්නාසලා හදනවා තමුන්නාසලාගේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න. තමුන්නාසලා අතේ මිටේ මුදල් නැතුව ඉන්නවා දකින්න ආසයි. හැබැයි දරුවන්ටත් තමුන්නාසලා වගේ තමයි ඉන්න වෙන්නේ. තමුන්නාසලා දැන් කටපියාගෙන නිද්‍රාවටපත් වෙලා හිටියොත් කියන එක මම මතක් කරන්න ඕනේ. ඊළඟට මම මතක් කරන්න ඕනේ පාස්කු ප්‍රහාරය ගැන. අපි දැක්කා හිටපු ජනාධිපතිට මිලියන 100ක් ගෙවන්න වුණා. දැන් කියනවා කැටයක් තියාගෙන ඉන්නවලු පිටකොටුවේ ගිහිල්ලා. මේක ප්‍රශ්නේ තියෙන්නේ ගරු ඇමතුමා, කැට තියාගෙන පිටකොටුවේ ඉන්න ඕන මිනිස්සු ජනාධිපතිලා කරාම මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් කියනවා ආරක්ෂක කවුන්සලයේ දින හරියට තියන්න ඕනි කියලා දැනගෙන හිටිය නැහැලු. ඒක තියෙන්න ඕනේ හදිසි නීතියේ තියෙනකොට පමණයි කියලා හිතුවලු. නමුත් හදිසි නීතිය ගේන්න ආරක්ෂක කවුන්සලයක් තියෙන්න ඕනේ. එතකොට හදිසි නීතියේ තියෙනකොට ආරක්ෂක කවුන්සලය ගේන්න බෑ. ආරක්ෂක කවුන්සලය නැති ඉඳ හදිසි නීතිය ගේන්න බෑ. මග හිටියොත් අබුව නැසි, මග හිටියොත් හෝ නැසි, ගෙදර ගියොත් අබුව නැසි, මේ වගේ බෝඩ කතා කියන තකතිරු නායකයොත් එක්ක මේ රටවල් පාලනය කරන්න ගියොත් අපේ රට හැමදාම ඉතින් සදාසොත්ති තමයි විනාශයට පත් වෙනවා. මේවා කරපු මිනිස්සු දැන්වත් රට පැත්තක තියලා රටගෙන හිටලා ගෙදර යන්න ඕනේ. තාමත් මේ රට කන්න හදන එක අපේ කරුමයක්. ඊළඟට මේ දූෂිත දේශපාලනය මට විනාඩියක් දෙන්න ගෞරවණීය මෙතිණිය. දූෂිත දේශපාලනයේ දේශපාලන සංස්කෘතිය වෙනස් නොවුනොත් මේ රට වෙනස් වෙන්නේ නැහැ. මේ රටේ ආර්ථික විශේෂඥයෝ හිටියා කියලා කවදාවත් මේ රට හදන්න බෑ. ආර්ථික විශේෂඥයෝ දහස් ගණන් ඉන්නවා මේ රටේ. නමුත් දූෂිත දේශපාලනඥයෝ දූෂිත දේශපාලන සංස්කෘතිය මේ වහන්තර රට විනාශ වෙලා ගරු ඇමතුමා තමුන්නාසේ ඉස්සෙල්ලා මේ දූෂිත හොර දේශපාලනඥයෝ පුනරුත්ථාපනයට අරින්ද එදාට තමුන්නාසේලා
බලාපොරොත්තු
සියලුම දේ සාර්ථක වෙනවා සාර්ථක වෙනවාමයි. අවසාන වශයෙන් මම කියන්න ඕනේ අර වසන්ත මුදලිගේ වගේ අහිංසක තරුණයව දාගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මඩව තමුන්නාසේලා ලබන තෘප්තිය ඉතාම නිවට බියගුළු ක්‍රියාවක්. ඒවා කරන්න එපා. ඒගොල්ලෝ මතය ප්‍රකාශ කරනවා. ඒගොල්ලන්ට මූලික ඓතිහාසිකම් තියෙන්න ඕනේ. මානව ඓතිහාසිකම් තියෙන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට කඳුල් ගෑස් ගහගා පොළු පාරවල් ගහගා හිරේ දදා
අවසන් කරන්න
මන්ත්‍රීතුමා හැමදාම ජනතාව රවට්ටන්න පුළුවන් කියලා අන්තිමේ තමුන්නාසේලා රවටෙන්නේ. ඒක පැහැදිලිව තේරුම් ගන්න. ජය වේවා.
මම ස්තුතියි ගරු ඩී.බී. හේරත්නතුමා. ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා. ගරු මෛත්‍රීපාලසිරි සිරිමැතිතුමා
හිටපු හමුදාපතිතුමා මේ මාව ඉලක්ක කරගෙන ප්‍රකාශයක් කළා. ඉතා පැහැදිලිවම කියන්නට ඕනේ මේ පිටකොටුවේ සල්ලි හොල්ලනවා නම් කවුරු හරි මට ඒ දුන්නත් මම ගන්නවා මට නැති නිසා. හැබැයි එයාට පුළුවන්කමක් නැහැ. එතුමා තමයි දැන් මේ පහුගිය දවස් ටිකේම මාව හිරේ දාන්න ඕන හිරේ දාන්න ඕන හිරේ දාන්න ඕන කියලා කිව්වේ. නමුත් කරුණාකරලා මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව කියවන්න. නඩු තීන්දුවේ බොහොම පැහැදිලිව තියෙනවා හිටපු ජනාධිපතිවරයාට කිසිම කෙනෙක් කිසිම ආරක්ෂක අංශ හෝ බුද්ධි අංශ නිලධාරියෙක් මේ පිළිබඳව තොරතුරු ලැබුණයන් පසුව ජනාධිපතිවරයාට දැනුම් දීලා නැහැයි කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළි අරගෙන තිබෙනවා. ඒක නිසා තමුන්නාංශේව මම තමයි ප්‍රධාන වශයෙන්ම නිදොස් කොට නිදහස් කෙරුවේ හිරේ හිටපු එක. ඒ වගේම තමුන්නාංශයට ගරු කිරීමක් විදිහට තමයි මම තමුන්නාංශේව ෆීල් මාර්ෂල් කළේ. ඒ වගේම ඒ තත්ත්වයේ තුල සිටියේදී මට මේ විදිහට කතා කිරීම ඉතාම අසාධාරණ කතාවක්. ඔබතුමාට බැරුව ගියා. ඔබතුමාට කොහෙත්ම පුළුවන්කමක් නැහැ මට ඉලක්ක කරලා ජාතික ආරක්ෂාව ගැන කියන්න. ඔබතුමා හමුදාපති විදිහට ඉන්නකොට හමුදා මූලස්ථානයට පැනපු කාන්තාවක් LTTE බෝම්බ පිපිරුවා. හමුදා මූලස්ථානෙටත් බරපතල අලාභානි වුණා. ඔබතුමාට ඒක වැදිලා ඔබතුමාගේ බඩවැලුත් එළියට ඇවිල්ලා විශාල ප්‍රශ්නයක් කියලා වෛද්‍යවරු තමයි බේරගත්තේ. ඔබතුමාට හමුදාපති විදියට හමුදාවේ හමුදා මූලස්ථානයේ බේරගන්න බැරි කෙනා ඔබතුමාගේ ජීවිතයට හානි කරලා මේ බඩවැල් එළියට ඇවිල්ලා එහෙම වෙච්ච මිනිහා ඔබතුමා කොහොමද මට ඇඟිල්ල දික් කරන්නේ මේ ජාතික ආරක්ෂාව පිළිබඳව? මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මට හැමතැනම කියනවා මාව හිරේ දාන්නයි කියලා. එතුමියගේ S2 එක ඇහැක් නැතුව ගියා. එතකොට ඔබතුමාට ඔබතුමාගේ හමුදා මූලස්ථානයේ ඔබතුමා ඉන්න වෙලාවේ බේරගන්න බැරි වෙච්ච කෙනා චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතන මැතිණිය නැහැ. නමුත් එතුමියට ජාතික ආරක්ෂාව ගැන කතා කරලා මාව හිරේ දාන්න කියලා කියන්න පුළුවන්කමක් නැහැ. ඒ මොකද බොහොම පැහැදිලිව එතුමියගේ S2 එකක් නැතුව ගියා. S2 බේරගන්න බැරි වෙච්ච මිනිස්සු තමන්ගේ ශරීරයේ බේරගන්න බැරි මිනිස්සු හමුදාපතිට හමුදාවේ හමුදා මූලස්ථානයේ බේරගන්න බැරි මිනිහෙක් මට ඇඟිල්ල දික් කළා කියනවා මේ තමුසේ මේ ජාතික ආරක්ෂාව දන්නේ නැහැ කියලා. ඔයාට වඩා මම මගේ ජාතික ආරක්ෂාව මම පෙන්නුවා සහරාන් මං සති 3කින් මුළු සංවිධානයම විනාශ කෙරුවා. ඊට කලින් මට දැනුවත් වීමක් ලැබිලා නැහැ කියන එක බොහොම පැහැදිලිව නඩු තීන්දුවේ තියෙනවා පිටු 85ක එක කියවන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර මිනිසුතුමා ඇතුළු විනිශ්චයකාර මණ්ඩලයේ 7 දෙනෙක් පිළි අරගෙන තිබෙනවා. මට කිසිම කෙනෙක් මේ තොරතුර දීලා නැහැ. මම වගකිය යුත්තේ අලුත් නීතියක් කාල්ටෝනා නීති මූලධර්මයේ කියන එක මෙතෙක් ලංකාවේ ක්‍රියාත්මක වෙලා තිබුණේ නැහැ. නමුත් මේ නඩු තීන්දුවේදී ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒකේ කියන්නේ ජනාධිපතිද එයාත් පත් කරපු නිලධාරීන් වැරද්දක් කළා නම් ඒ වැරද්දට ජනාධිපතිද වගකිය යුතුය. එතකොට මගේ ආරක්ෂක ලේකම් හේමසිරිපණයන්න පූජි ජයසුන්දර පොලිස්පති ඊළඟට රාජ්‍ය ඔත්තු සේවා අධ්‍යක්ෂක ඒගොල්ලන්ගේ වගකීම සහ යුතුකම ඉෂ්ට නොකළ නිසා ඒ පත්තීම් දුන්නේ ජනාධිපති නිසා ජනාධිපතිට වගකීමක් පැවරනවා. ඒ අනුව වන්දි ගෙවිය යුතුයි, දඩයක් නෙවෙයි මා වන්දි ගෙවිය යුතුයි කියලා තමයි නඩු තීන්දුවේ බොහොම පැහැදිලිව තියෙන්නේ. ඒක නිසා කරුණා කළා සරත් පොන්සේක මහත්තුමා, ඔබතුමා මගේ ජනාධිපති ඡන්දයට බොහොම උදව් කරපු කෙනෙක්. මම කවදාවත් ඔබතුමාට කිසි තැනක එහෙම වැරද්දක් කියලා
නැහැ. බොහොම ස්තුතියි.
ඒක නිසා
කරුණාකරලා
මම කියන දේ පිළිගන්න. ඔබතුමාට කිසිම අයිතියක් නැහැ ආරක්ෂාව කතා කරන්න ඔබතුමාට වෙච්ච දේ හැටියට.
ගරු සරත් පොන්සේක මහත්තුමා,
බොහොම ස්තුතියි. අවතර විනාඩි 5ක් දුන්නාට මට මේ අඳුරණාවට උත්තර දෙන්නත් එපයි. දැන් මෙයා කිව්වා, මෙතුමා කිව්වා, එතුමා තමයි මම නිදොස් නිදහස් කරේ කිව්වා, මම ෆීල් මාෂල් කරා කිව්වා. එතුමාගේ වේදිකාවට, ජනාධිපති වේදිකාවට මම නැග්ගේ 375,000 ඡන්ද තියෙන පක්ෂයක්ගේ නායකයෙක් හැටියට. මම මයිංගනේ මීටිම කතා කරලා යන්න හදනකොට මම පොළොන්නරුවේ නැහැ කියලා ඔබතුමා ඥරු ඥරු ගියා මගේ ළඟට. ඇවිල්ලා අනේ අරලගම්විලයි මැදිරිගිරියයි කොහොම හරි කතා කරන්න කියලා ඔබතුමාගේ රැස්වීම 100ක මම කතා කරා. අපේ දින 100ේ ඉදිරිපත් කරපු පොරොන්දු පත්‍රය කියලා තියෙනවා ජෙනරල් සරත් ෆොන්සේකා මැතිතුමාට සාධාරණ ඉෂ්ට කරනවා, එතුමාට අදාළ නිලතලා ආදී ලබා දෙනවා කියලා. තනි මතයට කරපු දේවක් නෙමෙයි. ඒ මැතිවරණ ව්‍යාපාරයේ පොරොන්දු අනු ඒවා එතුමා ඉෂ්ට කරා. හැබැයි ඔබතුමා මගේ අමාත්‍ය ධූරය ඉතාම නිවට විදියට අයින් කරා. ඒක ගැනත් ඔබතුමාට කියන්න යුතුකමක් තිබ්බා. මම දින 51 ආණ්ඩුවේදී එතුමා විවේචනය කරපු හින්දා මගේ අමාත්‍ය ධූරයට ගැහුවා. ඒවා එතුමා කිව්වේ නැහැ. එතකොට ඊළඟට ඔබතුමාලා අහගෙන අප්පුඩිත් ගැහුවා, හිනාත් ගැහුවා, යුදාවුදාවන් මූලස්ථානයේට පහර දුන්නා කියලා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මම හමුදාපති වුණාම ගරු ඇමතුමා යුදාවුදා මූලස්ථානයේ ආරක්ෂාව 200ක් හිටියා, මම ඒක 500ක් කරා. බාර හිටියේ කර්නල් කෙනෙක් හමුදා මූලස්ථානයේ ආරක්ෂාව, මම ජෙනරල් කෙනෙක් දැම්මා. ඊට පස්සේ සාම සාකච්ඡා තිබුණා. සාම සාකච්ඡා තියෙන රටක අපි බැරියර් දාගෙන හැමතැනම පාරවල් දිගේ මිනිස්සු චෙක් කරන්නේ නැහැ. ඒ වගේ තියෙන ආරක්ෂක පියවරවල් විශාල වශයෙන්ම අඩු කරනවා. එතකොට ඒව අතරේ රිංගලෙන්න පුළුවන් ත්‍රස්තවාදීන්ට. එතකොට සාම සාකච්ඡා තියෙන ලාවක, සාම ගිවිසුමක් තියෙන ලාවක, යුදාවුදා මූලස්ථානයේ ආරක්ෂක අමාත්‍යාංශය, ඒ වගේ තැන්වල අපි සාමාන්‍යයෙන් කරන යුද්ධයක් තියෙන කාලෙක කරන පියවරවල් මුකුත් ගන්නෙ නැහැ. ඔබතුමාට මේවා තේරෙන්නේ නැහැ. ඒකන්ද මේක අහලා තේරුම් ගන්න දැන්වත්. ඒ හන්ද තමයි ඒ වගේ අනතුරකට යුදාවුදා මූලස්ථානයේ මුහුණ දුන්නේ. ඒක තමයි යථාර්ථය. ඊළඟට මෙතුමා කියනවා මම මෙහෙම කරා, මම මෙහෙම කරා, මෙහෙම කරා කියලා. ඔබතුමා කියපු ඒ නඩු වාර්තාවත් මම කියවන්නම්. මම ලියලා තියෙනවා පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවේ ඉඳෙද්දි මම තනියම ලිව්වා පිටු 65ක වාර්තාවක්. ඔබතුමා ඒක අරන් කියවන්න. ඒකේ පැහැදිලිව කියලා තියෙනවා බෝම්බේ ගියාන් පස්සෙත් ගුවන් යාන දෙකක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ලංකාවට ආව, එකක් දවල් 12ට ආවා සිංගප්පූරුවේ ඉඳලා, එකක් රෑ 9ට ආවා. ඒ දෙකෙන් නැතුව රෑ එකට ආපු සිංගප්පූරු ගුවන් සේවා යාන්නේ ආවේ මොකද? ඒක විතරයි පළවෙනි පන්තියේ තියෙන්නේ. ඔබතුමාගේ ආකල්ප, ඔබතුමා රටේ නායකයා, අච්චර ජන විනාශයක් වෙලත් ගුවන් යානයක නැගලා රටට එන්න උනන්දුවක් තිබුණ නැති ඔබතුමා. ඔබතුමාගේ
සත්පුරුෂක මැත්තම අපි වෙනම විවාදයක් ගමු මේ වෙනුවෙන්. මෛත්‍රීපාලසේසර මැත්තම මම හිතන්නේ අපි මේකට වෙනම විවාදයක් ගත්තොත් හොඳයි. හරි මෛත්‍රීපාලසේසර මැතුමා ඉක්මනින් අවසන් කරන්න.
හරි අවසන් කරනවා. මෙතුමා කියනවා එතුමාට ෆීල් මාෂල් තනතුර දුන්නලු. ලෝකයේ තිබෙන සම්මත නීතියක් තමයි ෆීල් මාෂල් තනතුර දිය විය හැක්කේ හමුදාවේ 10,000ක් ඉන්නවා නම් පමණයි. නමුත් මෙතුමා මගෙන් බලහත්කාරයෙන් ඉල්ලගෙන පස්සෙන් ඇවිල්ලා ඇඬුවා. ඒ ගමන අපේ රටේ ඉන්නේ 190,000ක් විතර හමුදාව, යුදා හමුදාව. ඒ
දසලක්ෂයකින්
දැද්දිගේදි තමයි මම ෆීල් මාෂල්.
බොහොම ස්තුතියි මයිට්පැසිස් මෙතුමා. අපි අවශ්‍ය නැ වෙන විවාදයක් ගමු.
ඒකට විවාදයක් වෙනව ගන්න. මේ කතා කරන භාෂාව හරිම නරකයි. මෙයා දන්නේ නැ මේ පාර්ලිමේන්තුවක කතා කළ යුතු වචන මොනවද කියලා.
ඩීපී හේරත් මැතිතුමා ඔබතුමාගේ විවාදය අසල් කරනවා.
ස්තුතියි මුලාසනාරෝඩ ගරු මන්ත්‍රීතුමනි. ද්වන්ද්ව සටනකින් පස්සේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳවත්, පුනරුත්ථාපන වියුත්තේ කවුද කියන කාරණාව පිළිබඳවත් බුද්ධිමත් අයට සැලකිල්ල ගන්න පුළුවන් විවාදයකින් පස්සේ මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න මම අවස්ථාවක් කරගන්නවා. අද අපේ අධිකරණ අමාත්‍යතුමා සෑහෙන 50 සංඛ්‍යාවල් ගණනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තවත් වැදගත් පනතක් ඉදිරිපත් කරපු වෙලාවක්. පුනරුත්ථාපන පනත, පුනරුත්ථාපන කාර්යාංශ පනත. දැන් පුනරුත්ථාපනේ වෙන්න ඕනේ මොකද්ද කියන කාරණාව පිළිබඳව පාර්ලිමේන්තුවට ඇවිල්ලා විවාදවලට සහභාගී වෙනකොට පක්ෂ විපක්ෂ අදහස් ඉදිරිපත් කරනකොට පළවෙනියට පුනරුත්ථාපනය වෙන්න ඕන කොතනද ස්ථානේ කොතනද කියලා මේ පාර්ලිමේන්තුවට ආපු අපිට හොඳට තේරෙනවා. එවන් පසුබිමක් තුළ විශේෂයෙන්ම මේ රටේ මෑත භාගයේ පැවතුම් ක්‍රියාවලියත් එක්ක ගත්තහම සිරිමාව බණ්ඩාරනායක මැතිනිගේ කාලේ 71 අවුරුද්දේ පුනරුත්ථාපන ක්‍රියාවලියක් සිද්ධ වුණා. ඊළඟට නැවත උතුරු නැගෙනහිර යුද්ධයෙන් අනතුරුව 12,000 පුනරුත්ථාපන කාර්යාංශය පුනරුත්ථාපනය කරපු හැටි අපි දන්නවා. ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතා කරන්න ලක්වෙච්ච උදවිය පුනරුත්ථාපනය කරලා සමාජයේ හිතකාමී පිරිස් බවට පරිවර්තනය කරපු හැටි අපි දන්නවා. මේ සියලු කාරණා සියල්ල සිද්ධ වුණේ අපේ රටේ පැවැත්මට. අද වර්තමානය ගත්තහම විශේෂයෙන්ම මේ රටේ ජනතාවගෙන් බහුතරයක් තරුණ පිරිසකින් කිසියම් කොට්ටාසයක් මේ මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙලා තියෙනවා. මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙච්ච ඔවුන් විවිධ දුරාචාර ක්‍රියාකාරකම් වලට සමාජ විරෝධී කටයුතු වලට දායක වෙන හැටි අපි දැකලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රටේ අනාගතේ බාරගන්න ඉන්න දූ දරුවන් ස්වකීය අධ්‍යාපන කාරණාවලින් ඔබවට ගිහිල්ලා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙනවා අපි දැකලා තියෙනවා. තවත් තැන්වල මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා පවුල් ආරවුල් ඇති වෙන එකත්, ඒ වගේම පවුල්වල ඉදිරි කටයුතු අඩාල වෙන හැටිත් අපි දැකලා තියෙනවා. මේ සියලු කාරණා පදනම් කරගෙන විශේෂයෙන් රජයක් හැටියට රටක් හැටියට ඉස්සරහට යන්න අවශ්‍ය නම් මේ මානව සම්පත මානවවාදයෙන් ශක්තිමත් කරන්න අවශ්‍යයි කියන කාරණාවත් එක්ක අපි දෙකඟ වෙන්න වෙනවා. අපි දකිනවා වර්තමානයේ ගත්තහම ඇයි මේ බාල පරපුර මත්ද්‍රව්‍ය භාවිතා කරන්න හුරු වෙන්නේ කියන කාරණාව. විශේෂයෙන්ම ගත්තහම මම විශ්වාස කරන විදිහට මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ කිසියම් වෙනස් කිරීමක් කරන්න අවශ්‍යයි. අපි දකිනවා පාසල් අධ්‍යාපනය තුළ විවිධ ක්‍රියාකාරකම් වලට දරුවන් යොමු වෙනකොට ඔවුන්ගේ මනස සංයමයකින් යුක්තව සකස් කිරීමේ වගකීමක් අපිට තියෙනවා. පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම්, ඒ වගේම සාහිත්‍ය ඉතිහාසය, ඒ වගේ කාරණාවල් සෞන්දර්ය විෂයන් එක ගත්තහම පරිපූර්ණ පුද්ගලයෙක් බවට අධ්‍යාපනය ලබන දරුවා පරිපූර්ණ පුද්ගලයෙක් බවට පත්වෙන්න මේ සාධක ඉවහල් වෙනවා. නමුත් වර්තමානයේ ගත්තහම මේ දරුවන් මේ වගේ තැන්වලට යොමු වෙන්න තියෙන අවස්ථාවල් අඩු වෙලා තියෙනවා. විශේෂයෙන් සාහිත්‍ය රසාස්වාදේ, ඒ වගේම සංගීතයේ මේ වගේ දේවල් භාවිතා කරන්න යොමු වෙන්නේ නැහැ. ඒ වගේම ඉතිහාසය පිළිබඳව හැඟීමක් නැහැ. මේ කාරණාවත් එක්ක මේ පාසල් යන දරුවන්ගේ මනස තුල හිදසක් තියෙනවා. ඒ හිදස පුරවන්න ඕන් මෙතැතිම පෙළවෙන සමහර වෙලාවල් වලදී මේ මත්ද්‍රව්‍ය වලට. ඒ විතරක් නෙවෙයි, මේ සමාජය තුළ ජීවත් වෙන දරුවන්ට සමහර වෙලාවට දෙමාපියන්ගේ රැකවරණ හම්බෙන්නේ නැහැ. ආදරේ කරුණාව හම්බෙන්නේ නැහැ. ඕන්ට එකට එක්කාසු වෙලා ආහාර වේලක් ගන්න අවස්ථාවල් හම්බෙන්නේ නැහැ. මෙවන් පසුබිමක් තුළ මේ දරුවන් බොහෝ වෙලාවල හුදකලා වෙලා තියෙනවා. ඒ වෙලාවේදී හුදකලා වෙච්ච මනස සම්පූර්ණ කරගන්න ඔවුන් කොමන හෝ ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඒ වෙනුවෙනුත් ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න පෙළඹෙනවා. මේ කාරණාවත් එක්ක මහා බරපතල විදිහට අපේ සමාජය මත්ද්‍රව්‍ය භාවිතා කිරීමත් එක්ක බරපතල විදිහට මානුෂිකත්වයෙන් පිරිහිලා තියෙනවා. මේ කාරණාව තමයි අපි අද සැලකිල්ලට ගන්න අවශ්‍ය වෙන්නේ. දිනපතා පුවත්පතක් බලනකොට, නැත්නම් මාධ්‍ය දිහා ගිහිල්ලා ප්‍රවෘත්තියක් අපි අහනකොට, අද සමාජයේ සිදුවෙන දේවල් දිහා බැලුවාම මෙවන් කාරණාවල් අපිට දකින්න හම්බෙනවා. මේ නිසා මම විශ්වාස කරනවා අපේ සමාජයේ නිවැරදිතනකට ගේන්න අවශ්‍ය නම් මුල් අසනාරුඩ ගරු මන්ත්‍රීතුමියනි, මීට වඩා අපි ක්‍රමවේද හදන්න ඕන. මම විශ්වාස කරනවා මේ නීති රීති අනපනත් හදලා පාර්ලිමේන්තුවේ සම්මත කරලා නීතිගත කරලා නීති ක්‍රියාත්මක කරන ආයතනවලට බලය පැවරුවට පමණක් මේ රාජකාරිය අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම පුරවැසියෙක් කැඩියට මේ වැරදි ක්‍රියාකාරකම් වලට පෙළඹෙන්න තියෙන අවස්ථාවල් වලින් ඉවත් කරන්න ඔහුගේ මනස හදන්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන කාරණාව. නීති හදනට වඩා මේ ජනතාවගේ මනස හදන්න කටයුතු කරනවා නම් ඒක ඉතාම වැදගත් වෙනවා කියලා මම කල්පනා කරනවා. ඒ කොයි හැටි වුණත් අද පවතින තත්ත්වයත් එක්ක මේ වගේ පුනරුත්ථාපන අධිකාරී මේ කාර්යාංශයේ ක්‍රියාවලිය නීතිගත කරලා ක්‍රමවත් සකස් කිරීමේ වගකීමක් අපිට තියෙනවා. මෑත භාගයේ ගත්තාම දශක 3-4ක කාල පරාසයක් පුරා විවෘත ආර්ථික රටාවත් එක්ක මේ රටේ ජනතාව ජීවත් වෙනකොට ඔවුන්ගේ මානසික හැඟීම් වලින් ඔබ්බට ගිහිල්ලා භෞතික සම්පත් කරෙහි විශ්වාසයක් තියාගෙන ඔබ වැළඳගෙන කටයුතු කරන ක්‍රියාවලියත් එක්ක අපි දැකලා තියෙන මිනිසුන්ගේ මනස පිරීලා මේ මන් පසුබිමක් තුළ තමයි මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්න පෙළඹෙන්නේ. මත්ද්‍රව්‍ය භාවිතා කරාපුවාම පුරවැසියෙ විවිධ කටයුතුකම් වෙනුවෙන් සමාජයේ පොළඹවන්න කටයුතු කරන අවස්ථාව සිද්ධ වෙන ඒ කාරණාවත් එක්ක ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. අපි දන්නවා පාර්ලිමේන්තුවට ආපුවාම අපේ අධිකරණ අමාත්‍යතුමා තාමත් උනන්දුවෙන් අනපනත් රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. එතුමා ඒ කරන ක්‍රියාවලියට රාජ්‍ය අමාත්‍යතුමා ඒ උපරිම සහයෝගයක් දක්වන අපි දැකලා තියෙනවා. ඒ සියලු කාරණා කටයුතුවල නීති සම්පාදනය කරන ආයතන හැටියට පාර්ලිමේන්තුව තුළ එතුමන්ලගේ වගකීම් ඉටු කරද්දී අපි ඇත්තටම සතුටටපත් වෙනවා. රටේ පැවැත්ම වෙනුවෙන් මේ විදිහට කටයුතු කිරීම පිළිබඳව. ඒ වගේම අද අපි කතා කරනවා ප්‍රාදේශ සභා මැතිවරණය පිළිබඳව. විශේෂයෙන්ම අපි දන්නා පෞගේ වෙලාවේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රාදේශ සභා පනත මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු උදවිය විකෘතියක් බවට නිර්මාණය වුණා. මන්ත්‍රීවරු 4000 ගණන් හිටපෙක 8719 දක්වා වැඩි වුණා. ඒ අය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න සිද්ධ වුණා. එක මාසයක් තුළ ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් මිලියන 140ක් ඒ වගේම පැමිණීමේ දිනාවලෙ මිලියන 30ක් මිලියන 170ක මුදලක් වියදම් කරන මේ රටේ පළාත් පාලන ආයතනයේ මන්ත්‍රීවරු 4000ක් නඩත්තු කරන්න. හැබැයි අපිට පාර්ලිමේන්තුවට තිබුණා මේකට පනත ගෙනල්ලා සංශෝධනය කරන්න. පක්ෂ විපක්ෂ මන්ත්‍රී ඔක්කොම එකතු වෙලා අපිට පුළුවන්කමක් තිබුණා නම් මේ කොට්ටාස ක්‍රමයට වෙන්න පුළුවන් කොමනෝ රටට ගැළපෙන ක්‍රමයක් හදලා මේසා විශාල මහජන නියුත් පිරිසක් පළාත් පාලනට අවශ්‍ය වෙන්නේ නැහැ කියනක අපි කවුරුත් පිළිගන්න කාරණාවක්. නමුත් අපි වගකීම පැහැරහැරියා. පළාත් පාලන මැතිවරණය ප්‍රාදේශ සභා මැතිවරණය පවත්වන නීති අපිට සම්පාදනය කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මෙවන් පසුබිමක් තුළ අද පක්ෂ විපක්ෂ හුඟක් දෙනෙක් මැතිවරණයක් වෙනින සූදානම් වෙනවා. කිසිම කෙනෙකුට හැඟීමක් තිබුණාද මේසා විශාල මන්ත්‍රී සංඛ්‍යාවක් 8719ක් අඩු කරගන්න වැඩපිළිවෙලකට අපි ගියේ නැහැ. අපි උත්සාහ කරේ කතා කරේ එකිනෙකාට ඇන කොටා ගනිමින් එකිනෙකාට ඇඟිල්ල දික් කර ගනිමින් පළාත් පාලන මැතිවරණය තියන් ඒක තිබිච්ච අඩුපාඩුකම් සම්පූර්ණ කරන අපි කටයුතු කරන්නේ අතිශයම කනගාටුකදායක සිද්ධියක්. දැන් මේ වන විට අශ්වයා පැනලා ගිහිල්ලා ඉවරයි. ඉස්තාලේ බහැවට වැඩක් නැහැ. දැන් මැතිවරණයට අපිට මෝඩ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ මැතිවරණ ක්‍රියාකාරකම් අපි කරනකොටවත් අඩු වශයෙන් මේ පුනරුත්ථාපනයේ නාමයෙන් නිවැරදි මැතිවරණ ක්‍රමයක් ගන්තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් කමක් තිබුණොත් වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් අපේ අධිකරණ අමාත්‍යතුමාත් ඒ රාජ්‍ය අමාත්‍යතුමාත් අපි කැඳවලා මේ පැහැදිලි කිරීමක් කරා. මැතිවරණ වියදම් කළමනාකරණය කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගේන්න ඉදිරිපත් කරපු යෝජනාවලිය විපක්ෂයේ හැම කෙනෙක්ම කියනවා මේක ගේන්න එපා. දැන් හැමදාම විපක්ෂ ඉදිරිපත් කරන ඇඟිල්ල දික් කරන ආණ්ඩුවට ආණ්ඩුව ඉන්නේ මේ මහජන දේපල හොරකම් කරන අය, මංකොල්ල කන අය ආදි වශයෙන් කියනවා. හැබැයි මේ මැතිවරණ ක්‍රියාකාරකමට ගියාපුවාම මේ විදිහට අධික මුදලක් වියදම් කරන ක්‍රමවේදය අවහිර කරන්න කටයුතු කරන නීති රීති ගෙනකොට ඒකට විරුද්ධ වෙනවා. දැන් විපක්ෂයේ කාර්යභාරය මොකක්ද? ඔවුන් මේ රටේ මොහොරකමට වංචාවට මුල්‍ය අපහරණය වෙනුවෙන් පෙනී හිටිනවනම් මේ වගේ පනතක් ගෙනකොට ඒක විරුද්ධ වීම ඔව් සාධාරණද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කාරණාවත් එක්ක විපක්ෂයේ ඉදිරිපත් කරන චෝදනා පත්‍රයේ නීත්‍යානුකූල වටිනාකමක් තියෙනවද කියන එක ඔවුන්ගේ මනසෙම ප්‍රශ්නයක් කරන්න ඕන කාරණාවක් හැටියට අපිට සලකන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන්ම මුලාසන අරුඩු ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ වන විට අපි පළාත් පාලන මැතිවරණ ගැන කතා කරන්නේ බොහෝ වෙලාවල් වලදී අපි මහජන නියෝජිත හැටියට මේ ආයතනයට ආපු හැටියට මහජනතාවගේ නිරීක්ෂණ අපිට වැදගත් වෙනවා. ඔවුන්ගේ මිනිස්සු අපිට වැදගත් වෙනවා. ඒ නිසා මැතිවරණ කල් දැමීම නෙමෙයි අපි කල යුත්තේ ක්‍රමවත්ව මැතිවරණ පවත්වලා මහජන මත ඉඩ දීම. නමුත් ඒ මහජනතාවගෙන් සැදුම්ලාත් ආයතන විකෘතියක් බවට පත් වෙනවනම් ඒ තුළ මහජනතාවට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජනෙ ලබා ගන්න පුළුවන් ව්‍යූහයක් ඒ තුළ නිර්මාණය නොවනවනම් ඒක සකස් කිරීමේ වගකීමත් අපිට පැවරෙනවා. ඒ වගකීම ඉටු නොකර අපි මැතිවරණයක් කරා ගිහිල්ලා නැවත වතාවක් කරන්නේ මේ රටේ මහජනතාවට දරන්න බැරි බරක්
පටවන්න මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා. අපි කටයුතු කිරීම නොකිරීම තමයි අපි කරලා තියෙන්නේ. ඒ වගේම මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මම විශේෂයෙන් මතක් කරන මන්ත්‍රීතුමියනි, වාරියපුල ප්‍රදේශයේ මම ඉන්න මද්ද්‍රව්‍ය ජාවාරමක නිරත වෙච්ච පිරිසක් හිටියා. පොලිසියට වාරියපොළ පොලිසියට පැමිණිලි 64ක් 65ක් විතර ප්‍රමාණයක් පැමිණිල්ල කරලා තිබුණා. මේක පවුලක් වෙනුවෙන් අවසානයේ මේකට පොලිසියේ රාජකාරී හරියට සිද්ධ නොවෙනිච්ච හින්දා අවසානයේ මොකද වුනේ? මරණයක් සිද්ධ වුණා. මරණයෙන් තමයි කෙලවරු වුනේ. ඒ පවුලේ අය විවිධ අවස්ථාවලදී පුනරුත්ථාපන කටයුතු වලට යොමු වෙලා තිබුණා. අධිකරණයට ගිහිල්ලා තිබුණා. නමුත් හරි විදිහට නීති ක්‍රියාත්මක උනේ නැති නිසා මරණයක් දබවට පරිවර්තනය වුණා. විශාල උද්ඝෝෂකෙන් පිරිසක් එකට එක්කහුව වෙලා මේ සිද්ධියක් ගැටුණා පොලිසියත් එක්ක. මේ කාරණාව මෙහෙම කරනකොට කනදගාටුදායක සිද්ධිය මුල්ලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමියනි, මේ කාරණාව වාරියපොළ පොලිස් බල ප්‍රදේශයේ රඹුකන මේ සිද්ධිය සිද්ධ වෙනකොට මේ පිළිබඳව පරීක්ෂණය කරන්න දෙන පොලිස් නිලධාරියා කෑගල්ලේ පොලිස් නිලධාරියෙක් කියවනවා කුරුණෑගලේ ඉඳලා පරීක්ෂණයක් කරන. මේ පොලිස් නිලධාරියා කවුද? පහුගිය අර ගෙවල් ගිනි තියනකොට වාරියපොළ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා. ඒ ස්ථානාධිපතිවරයා වාරියපොළ පොලිසියේ ඉද්දද්දි මේ මද්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාවලිය පිළිබඳව පරීක්ෂණ කරා. ඔහුට ඕන නවත්තන්න තිබුණා. මේ මැරීම සිද්ධවීම සිදුවීම නවත්තන්න තිබුණා. ඒ දේ නොකර ඔහු කටයුතු කරපොහු පහුගිය වෙලාවේ පොලිසියෙන් මාරුවීමක් යනවා. ගෙවල් ගෙන තීම් වළක්වන්න බැරි වෙච්ච එක පිළිබඳ. ආපහු පරීක්ෂණ දෙවන්නේ කවුද? මේ පොලිස් නිලධාරියා වාරියපොළට එවනව රඹුකන සිද්ධිය පරීක්ෂණය කරන්න. මෙන්න ලංකාවේ පොලිසිය. මෙන්න මේ කාරණාව පිළිබඳ සැලකිල්ලට ගන්න ඕන. මෙන්න මේක තමයි මුලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමනි, මේ පොලිසිය රාජකාරිය හරියට ඉටු කරා නම් මේ රටේ අපරාධ සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ පාර්ලිමේන්තුවට අනපනත් ගනල්ලා පුනරුත්ථාපන පනත විතරක් නෙවෙයි, මේ පාර්ලිමේන්තුවේ මොන පනත හැදුවත් වැඩක් නැහැ. ඒ පනත් නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් ඒ රාජකාරිය හරියට කරන්නේ නැත්තම් එවන් පසුබිමක් අද්දකීම.
ඔබතුමාගේ කාලය අවසන්.
අපි හැමදාම මුලාසනාරුල් ගරු මන්ත්‍රීතුමීනි හැමදාම කියන්නේ අතපසු වුණා, ඒ දේ කරන්න බැරි වුණා. නිදහසට කරුණු කියන්නේ නිදහසට කරුණු කියන එක නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ පුනරුත්ථාපන පනත ඉදිරිපත් කරන වෙලාවේ මේ සමාජයේ නිවැරදිතනකට ගෙන යන්න අවශ්‍ය වැඩපිළිවෙළ හදන්න, මේ පාර්ලිමේන්තුව කේන්ද්‍රගත කරගෙන පක්ෂ විපක්ෂ සිදුලාම එකතු වෙලා කටයුතු කිරීමයි කියන එක මතක් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමීට ස්තුතිවන්ත වෙමි. මම කතාව මෙතකින් අවසන් කරන බව ස්තුති.